Honorable A. Dr. A. H. M. H. Abeyratna, you have 18 minutes.
Garu Kathanayakathumani, adavase Rajya Paripalana Palat Sabha saha Palat Palana Amathyanshayata adala væya shirsha pilibanda sakatchavedi ma mulinma mata kalin katha kala garu mantrithuma sandahan karapu karanayakata adala yamak sandahan karala mage kathawata pravesha wenna kemathi. එතුමා සඳහන් කළා සීතාවක ප්‍රාදේශීය සභාව පිළිබඳව ඊයේ දවසේ සභාව පිහිටුවීමට අදාළව ගරු කථානායකතුමනි එතුමා සඳහන් කළා මේ මන්ත්‍රීවරු සල්ලි වලට විකුණුනා කියලා මම හිතන්නේ දේශපාලන පක්ෂ හැටියට අපි හැමෝටම තියෙනවා වගකීමක් සල්ලි වලට විකිණෙන්නේ නැති ජනතා නියෝජිතයන් නිර්මාණය කර ගැනීම. හැබැයි මම මෙන්න මේකෙදි පෙන්වලා දෙන්න කැමති ජන මතයේ තිබුණේ කොහොමද කියන කාරණය සීතාවක ප්‍රාදේශීය සභාවේ මාලිමාවට 23යි ඊට පස්සේ වැඩිම ආසන ගාණක් ගන්න සමගි ජන බලවේගයේ ආසන 8යි අනිත් ඒවාට ඊට වඩා අඩුවෙන් තියෙන්නේ අඩු තරමින් මාලිමාවට එරෙහිව විකල්පයක් හැටියට කිසිම දේශපාලන පක්ෂයක් ජනතාව හඳුනාගත්ත බවක් මේ ප්‍රතිපල වලින් පේන්නේ නැහැ එහෙම තත්වයක් ඇතුලේ තමයි මේ ප්‍රශ්න ගොඩක් තැන් වල පැන නැගුණේ ඒ නිසා ඒ පිළිබඳව සංවාදයක් ගොඩනගා ගැනීම අවශ්‍ය වෙනවා අපි කැමති ඇත්තටම එතුමා සඳහන් කළා මේ ඡන්ද පනත වෙනස් කිරීමට අදාළව පළාත් පාලන පනත වෙනස් කිරීමට අදාළව තිබුණු සාකච්ඡාව ගැන ඔබ දන්නවා කවුරු ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් තිබුණා ඒ වෙනකොට මැතිවරණ කොමිෂන් සභාවට හැකි ඉක්මනින් ඡන්දේ පවත්වන්න කියලා ඒ නිසා තමයි කඩිනමින් කරන්න අවශ්‍ය කරන සංශෝධන ටික කරගෙන ඡන්දේ අපට යන්න සිද්ධ වුණේ එතුමා කියනවා ඒ පක්ෂ නායක රැස්වීමේදී එතුමා හිටියා නම් විරුද්ධ වෙනවා කියලා ඒ කියන්නේ විපක්ෂ නායකතුමා සම්බන්ධ වෙලා ගත්ත තීරණය වැරදි කියන එක තමයි එතුමා විපක්ෂ නායකතුමා ගත්ත තීරණයට එතුමා විරුද්ධයි කියන අදහස සමායකින් කියවෙන්නේ කොමුණත් එතුමා පළාත් සභා පිළිබඳව සාකච්ඡා කළා අපි අද දවසේ ඉදිරිපත් කළා ඇත්තම ගරු කථානායකතුමනි පළාත් සභාවලට අදාළව තියෙන්නේ තිබුණු සමානුපාතික නියෝජනයේ ක්‍රමය අහෝසි කරලා අලුත් ඡන්ද ක්‍රමයක් ගෙනාවා යහපාලන සමයතුමලත් සම්බන්ධ වෙලා හිටියා ඒ ඡන්ද ක්‍රමයේදී යෝජනා කරලා තියෙන්නේ 150ක් කොට්ටාස පදනම් කරගෙන තව 150ක් අමතර ලැයිස්තු එකිනුත්. ඒතකොට ඒ කොට්ටාස පදනම් කරගත්ත සීමා නිර්ණය කමිටු වාර්තාවක් ඉදිරිපත් වුණා. ඒ කමිටු වාර්තාව ඉදිරිපත් කරපු ඇමතිවරයාත් ඊට විරුද්ධව ඡන්දය දීලා මේ පාර්ලිමේන්තුවේදීම පරාජය කළා. ඒ නිසා දැන් අපට තියෙනවා එතනින් ඉදිරියට වඩාත් යහපත් ක්‍රමයක් සකස් කර ගැනීම සඳහා අවශ්‍ය කරන ක්‍රියාමාර්ගවලට උමු වෙන්න ජනාධිපතිතුමා එතුමාගේ කතාවේදී ඇත්තටම එදා සඳහන් කළේ පාර්ලිමේන්තුවෙන් ඒ නීති සම්පාදනය කරලා දෙන්න කියන කාරණේ එහෙම නැතුව විපක්ෂයට කීවා නෙමෙයි පාර්ලිමේන්තුවට තමයි ඒ වගකීම තියෙන්නේ කියන කාරණය එතුමා සඳහන් කළේ. ඉතින් මම ඊට වඩා ඒ ගැන යමක් සඳහන් කරන්න යන්නේ නැහැ. ආනමඩුව ගැන යමක් කියන්න ඕනේ එතුමා සඳහන් කළා මගේ ආසනය කියලා. ඒක ඇත්ත. දැනට ඔබතුමාලගේ ඉන්න නියෝජිතයෝ අපිත් එක්ක කරන සාකච්ඡා ඇහුවොත් හරි පැහැදිලි ඔබතුමාලා එදාගත් තීරණයට විරුද්ධව තමයි දැන් මේ සභිකයෝ වැඩිපුර ප්‍රමාණයක් ඉන්නේ කියන කාරණේ සඳහන් කරන්න ඕනේ. ගරු කථානායකතුමනි එතුමාගේ කතාවෙන්ම මම ආරම්භයක් ගන්නම් 76 වසරක් පිළිබඳව කතා කරනවා 77 වෙනි අවුරුද්ද ගැන කතා කරන්නේ නැහැ කියලා කීවා. ඒ නිසා මම කැමතියි 77 වෙනි අවුරුද්ද ගැන මගේ කතාවේදී අදහස් ඉදිරිපත් කරන්න. අපි දන්නවා 2018 අවුරුද්දේ අර දින 52 ආණ්ඩුව පත් කළාට පස්සේ ඇති වුණු දේශපාලන ව්‍යාකූලත්වය ඒ වගේම 2019 පාස්කු ප්‍රහාරය 2021 කාලයේ කොවිඩ් වසංගතය ඒ වගේම 22 ඇති වුණු ආර්ථික හා දේශපාලන අර්බුදකාරී වටපිටාව මත රාජ්‍ය සේවයට බඳවා ගැනීම නතර වෙලා තිබුණා. රාජ්‍ය සේවය ස්වභාවික මරණයක් කරා ගමන් කරමින් තිබුණා. පුහුණු වීම කටයුතු වල බිඳවැටීමක් ඇති වෙලා තිබුණා. රාජ්‍ය සේවය අත්‍යවශ්‍ය බඳවා ගැනීම සහ අඛණ්ඩතාව සඳහා කළ යුතු බඳවා ගැනීම සිද්ධ වුණේ නැහැ. අර රාජ්‍ය සේවය තුලින් කෙරෙන සීමිත බඳවා ගැනීම ප්‍රමාණයක් පමණයි සිද්ධ වුණේ. විවෘත පදනමින් කළ යුතු බඳවා ගැනීම සියල්ල නතර කරලා තිබුණා. ඒ නිසා අපි බලයට පත් වූවහම මේ 77 වෙනි අවුරුද්දේ රාජ්‍ය සේවයේ ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය කරන බඳවා ගැනීම අපි ආරම්භ කරලා තියෙනවා. මෙන්න 77 වෙනි අවුරුද්දේ පළවෙනි පියවර රාජ්‍ය සේවයේ ශක්තිමත් කිරීමට අවශ්‍ය බඳවා ගැනීම නතර කරලා තිබුණු බඳවා ගැනීම අපි ආරම්භ කළා. ඒ නිසා රාජ්‍ය සේවයේ අත්‍යවශ්‍ය හා අඛණ්ඩතාව සඳහා වූ බඳවා ගැනීම සිදු කිරීම සඳහා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීමට අන්තර්කාලීන පියවරක් හැටියට රාජසේවයේ බඳවා ගැනීම සමාලෝචනය කිරීම සඳහා කමිටුව අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් ස්ථාපිත කළා. එම කමිටුව සිදු කර ලබන නිර්දේශ සලකා බලා අමාත්‍ය මණ්ඩලය විසින් බඳවා ගැනීම සඳහා අනුමැතිය දෙනවා. ඒ නිසා දැන් අපි මේ ක්‍රියාවලිය ආරම්භ කරලා තියෙන්නේ. මේ වන විට රාජසේවය, පළාත් රාජසේවය හා සංස්ථා ව්‍යවස්ථාපිත මණ්ඩලවල 76,982ක් 77,000කට ආසන්න ප්‍රමාණයක් බඳවා ගැනීම සඳහා අනුමැතිය ලබා දීලා තියෙනවා. බඳවා ගැනීම නතර කරලා තිබුණු වටපිටාවක් ඇතුලේ. ඒ වගේම අපි දැක්ක පහුගිය දවස්වල කතා කරන උපාධිධාරීන්ට රැකියා දෙනවා කියව දෙන්නේ නැහැ කියලා. මේ 77,000කට ආසන්න රාජ්‍ය සේවකයන් අතරේ උපාධිධාරීන්ට විශාල අවස්ථා ප්‍රමාණයක් නිර්මාණය වෙලා තියෙන නිසා උපාධිධාරීන්ට අපි පොරොන්දු වුණු විදිහට රැකියා ලබා දීම සඳහා මේ වැඩපිළිවෙල ඇතුලේ අපි අවශ්‍ය ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා. මේ වන විටත් උපාධිධාරීන් 12,309ක් බඳවාගෙන තියෙනවා. බඳවා ගැනීම සඳහා අනුමැතිය දීලා තියෙනවා. ආ විශාල ප්‍රමාණයක් බඳවා ගැනීමට නියමිතයි. මේ වන විට බඳවා ගැනීමට අනුමැතිය දීලා තියෙන ප්‍රමාණය මං කියේ 12,309ක් උපාධිධාරී. මෙම බඳවා ගැනීම සඳහා අයදුම්පත් කැඳවීම, විවාහ පැවැත්වීම, සම්මුඛ පරීක්ෂණ පැවැත්වීම සහ බඳවා ගැනීම සිදුවෙමින් පවතිනවා. ඒ වගේම සමහර ප්‍රශ්න සමහර පළාත් සභාවලදී අධිකරණ ක්‍රියාමාර්ග වලට ගිහිල්ලා තිබුණා. ඒ අධිකරණ ක්‍රියාමාර්ග අවසන් වුණු තැන්වල උපාධිධාරීන් ගුරුවරුන් හැටියට බඳවා ගැනීම සඳහා අවශ්‍ය මූලික කටයුතු අපි මේ වෙනකොට ආරම්භ කරලා තියෙනවා. ඒ වගේම තමයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය යටතේ පවතින දීප ව්‍යාප්ත සේවාවලද, ඒකාබද්ධ සේවාවන්වලද බඳවා ගැනීම අඛණ්ඩව සිදු කිරීම අත්‍යවශ්‍ය වෙලා තියෙනවා. සියලු අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තු, ඒ වගේම දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල, ඒ වගේම ග්‍රාම නිලධාරී කාර්යාල දක්වා වන බඳවා ගැනීම, ඒ වගේම පළාත් සභාවලට අවශ්‍ය දීප ව්‍යාප්ත සේවාවන් බඳවා ගැනීම සිදු කරනු ලබන්නේ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ පත්කිරීම් බලධාරීත්වය යටතේ හා ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජෙනරාල්ගේ පත්කිරීම් බලධාරීත්වය යටතේ අමාත්‍යාංශය විසින් 2021 වර්ෂයේ සිට විශේෂයෙන් විවෘත පදනම මත බඳවා ගැනීම සඳහා අයදුම්පත් කැඳවා තිබුණේ නැහැ. මේ අලුත් තරුණ තරුණියන්ට අවස්ථාව දෙන්න ඉඩකඩ තිබුණේ නැහැ 2021 ඉඳලා. ඒ නිසා අයදුම්පත් කැඳවලා තිබුණ සමහරේ වගේ බඳවා ගැනීම සඳහා අනුමැතිය ලබා දීලා තිබුණේ නැහැ. නියමිත බඳවා ගැනීම කෙරුණේ නැහැ. ඒ නිසා අපි ශ්‍රී ලංකා පරිපාලන සේවය, ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවය, ශ්‍රී ලංකා ක්‍රම සම්පාදන සේවය, ශ්‍රී ලංකා ඉංජිනේරු සේවය, ශ්‍රී ලංකා විද්‍යාත්මක සේවය, ශ්‍රී ලංකා වාස්තු විද්‍යාත්මක සේවය යන සේවාවල ඇති වෙලා තිබුණු පුරප්පාඩු පෙරවීම සඳහා කටයුතු කරලා තියෙනවා. ඒ අනුව ශ්‍රී ලංකා පරිපාලන සේවයට මේ වන විට 194 දෙනෙක්, ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවයට 257ක්, ශ්‍රී ලංකා ක්‍රම සම්පාදන සේවයට 146ක්, ඉංජිනේරු සේවයට 191ක්, විද්‍යාත්මක සේවයට 86ක් වශයෙන් බඳවා ගැනීම සිදු කරලා තියෙන 874ක්. මේ සේවාවලට බඳවා ගත්තේ නැත්නම් රාජ්‍ය සේවයේ විධිමත්ව පවත්වාගෙන යාම කොහෙත්ම කරන්න පුළුවන් කමක් නැහැ. මේවා නවත්තලා තිබුණ දේවල් තමයි අපි දැන් පටන් අරගෙන මේ කරගෙන යන්නේ. ඒ වගේම තමයි බඳවා ඉදිරියටත් බඳවා ගැනීම සඳහා අවශ්‍යතාව අනුව අපි කටයුතු කරමින් යනවා. ඒ විතරක් නෙමෙයි ගරු කථානායකතුමනි, ඉදිරියේදී බඳවා ගැනීම සඳහා ශ්‍රී ලංකා පරිපාලන සේවයට තව 130ක්, ගණකාධිකාරී සේවයට 211ක්, ක්‍රම සම්පාදන සේවයට 77ක්, ඉංජිනේරු සේවයට 100ක්, වාස්තු විද්‍යාඥ සේවයට 13ක්, විද්‍යාත්මක සේවයට 118ක් ආදී වශයෙන් තවදුරටත් මේ රාජ්‍ය සේවයේ ශක්තිමත් කිරීමට, රාජ්‍ය සේවයේ මර්මස්ථාන වලට අවශ්‍ය කරන බඳවා ගැනීම සඳහා අපි මේ වෙන විටත් අවශ්‍ය කටයුතු කරලා තියෙනවා. ඒ නිසා 77 වෙනි අවුරුද්දේ මෙන්න කරපු දේවල්, අර 76 අගභාගයේ ඉඳලා නොකරපු දේවල් දැන් අපි 77 කරන්න පටන් අරගෙන තියෙනවා. 77 වෙනි අවුරුද්ද මේ රැකියා අපේක්ෂාවෙන් හිටපු තරුණ තරුණියන්ටත්, උපාධිධාරීන් ඇතුළුව, ඒ වගේම මේ ආයතනවල ගුණාත්මක සේවයක් පවත්වා ගැනීම අපේක්ෂා කරපු ජනතාවටත් ඒ සඳහා අපි අවස්ථාව දැන් දීලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි, ඒකාබද්ධ සේවයේ කළමනාකරණ සේවා නිලධාරී සේවය 2018 වර්ෂයෙන් පසු විවෘත පදනමින් බඳවා ගැනීම කරලා තිබුණේ නැහැ. 2020 වර්ෂයේ බඳවා ගැනීම සඳහා අයදුම්පත් කැඳවලා තිබුණා. හැබැයි බඳවා ගැනීම සඳහා අනුමැතිය දීලා තිබුණේ නැහැ. නමුත් අපි ලබාගත් අනුමැතිය යටතේ 2025/5/18 දින පවත්වන ලද විවෘත තරඟ විභාගයෙන් 1908 දෙනෙක් බඳවාගෙන තියෙනවා. මේ අතර උපාධිධාරිනුත් 700කට වැඩි පිරිසක් ඉන්නවා. ඒ වගේම තමයි මේකේ සීමිත බඳවා ගැනීම වල යම් ගැටලුවක් තිබුණා. ඒ ගැටලුවත් අපි निराකරණය කිරීම සඳහා කටයුතු කරමින් ඉන්නවා. සමහර ලාවට අපේ ආයතනවල තියෙන යම් යම් අනවබෝධය නිසා ගැටලු පැනනගෙන බව පේනවා. ඒ අනවබෝධය නිසා පවතින ගැටලු निराකරණය කරගනිමින් මේ සීමිත කණ්ඩායමටත් තව කණ්ඩායමකට රැකියාව ලබා දීම සඳහා අතන මේගොල්ලන් රැකියාව දීලා තියෙන ඒගොල්ලෝ ඒ තත්ත්වයට පත් කිරීම තියෙන සඳහා අපි අවශ්‍ය ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා. ඒ වගේම කළමනාකරණ සේවා නිලධාරී සේවයේ 2024 වර්ෂයේ සඳහා විවෘත තරඟ විභාගයට අයදුම්පත් කැඳවලා ඒකට අවශ්‍ය විභාගය අපි ඔක්තෝබර් 5 වෙනිදා බඳවා පවත්වලා තියෙනවා. ඒ විභාගයනුත් තව කණ්ඩායමක් තරුණ තරුණියන් බඳවා ගැනීමට අපි කටයුතු කරලා තියෙනවා. ඒ වගේම රජයේ ඩිජිටල් කරන කටයුතු වේගවත් කිරීම සඳහා ශ්‍රී ලංකා තොරතුරු සංනිවේදන තාක්ෂණ සේවයට බඳවා ගැනීම සඳහා විවෘත සහ සීමිත තරඟ විභාග සියල්ල සඳහා අයදුම්පත් කැඳවලා තියෙනවා. දැන් අපි වැඩේ පටන් අරගෙන තියෙන්නේ මේ ටික බඳවා ගත්තට පස්සේ රාජ්‍ය සේවය වඩා සක්‍රීය රාජ්‍ය සේවයක් බවට පත් කිරීමේ ඉඩකඩපට ලැබෙන බව ඉතාම පැහැදිලි මේ 77 වෙනි අවුරුද්ද කරපු වැඩ. ඒ වගේම තමයි රජයේ භාෂා පරිවර්තක සේවයට බඳවා ගැනීම සඳහා අපි අයදුම්පත් කැඳවලා තියෙනවා. පුස්තකාලය ආදිපති සේවයේ විවෘත සීමිත තරම විභාග බඳවා ගැනීම සඳහා අයදුම්පත් කැඳවලා තියෙනවා. ඒ වගේම තමයි රාජ්‍ය සේවයේ රියදුරු සේවයේ පුරප්පාඩු රාශියක් තිබුණා. ඒ නිසා රාජ්‍ය කටයුතු වලට බාධාවක් තිබුණා. ඒ අනුව පුරප්පාඩු 1000ක් පිරවීම සඳහා අවශ්‍ය කරන බදවා ගැනීම කිරීමට අපි කටයුතු කරලා තියෙනවා රියදුරු සේවයට. ඒ වගේම තමයි අපි පළාත් සභාවක වේවා පළාත් පාලන ආයතනයක වේවා නැත්නම් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක වැඩවලට ගියපම් පැනනගුණු ප්‍රධාන ගැටලු තමයි කාර්මික නිලධාරීන් සහ තාක්ෂණ නිලධාරීන්ගේ හිගය බදවාගෙන තිබුණේ නැහැ. රජයේ සංවර්ධන කාර්ය සඳහා බාධාවක් තිබුණා. මේ නිසා මේ කාර්මික නිලධාරී හිගය සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාල සඳහා කාර්මික නිලධාරීන් 150ක් බඳවා ගැනීමට අනුමැතිය දීලා තියෙනවා. ඔක්තෝබර් 25 හා 26 දින තරඟ විභාග පැවැත්වුවා කඩිනමින් බඳවා ගැනීමට නියමිතයි. ඒ වගේම තමයි ග්‍රාම නිලධාරී සේවයේ දීර්ඝ කාලයක් නොවිසඳී පැවති සේවා ව්‍යවස්ථා ගැටලුව අපි දැන් निराකරණය කරලා තියෙනවා. සංගම්වල එකඟතාව මත නිමාවටපත් කරලා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය පරිදි ක්‍රියාත්මක තත්ත්වයටපත් කරලා තියෙනවා. 25 ඔක්තෝබර් 15 වෙනිදා ඉඳලා මේ ග්‍රාම නිලධාරී සේවයේ ව්‍යවස්ථා ගැටලුව සේවා ව්‍යවස්ථා ගැටලුව අපි निराකරණය කරලා තියෙනවා. ඒ වගේම තමයි ග්‍රාම නිලධාරී සේවයේ පුරප්පාඩු 1938ක් පිරවීම සඳහා මේ වෙනකොට ආයුධම්පත් කඳවලා තියෙනවා. මෙන්න 77 වෙනි අවුරුද්දේ වැඩ රෙජිස්ට්‍රාර් සේවයේ බඳවා ගැනීම මේවා නවත්තලා තිබුණ නිසා මේක විශේෂයක් වෙන්නේ. සාමාන්‍ය විදිහට බඳවා ගැනීම කරලා තිබුණා නම් මේ ප්‍රශ්නේ අපට කතා කරන්න වෙන්නේ. රෙජිස්ට්‍රාර් සේවයේ බඳවා ගැනීම සඳහා ආයුධම්පත් කඳවලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි 2025 අයවැය යෝජනා අනුව රජයේ නිලධාරීන්ගේ වැටුප් හා දීමනා වැඩි කරු බව ඔබ කවුරුත් දන්න කාරණයක්. ඒ අයවැය යෝජනා 25 අයවැය යෝජනාවේ ප්‍රධානතම යෝජනාවක් වුණු රජයේ නිලධාරීන්ගේ වැටුප් වැඩි කිරීමේ යෝජනාව 25 වර්ෂයේ අප්‍රේල් මාස පළමුවෙනි දිනට ක්‍රියාත්මක කිරීමට කටයුතු කරලා තිබුණා. ඒ සඳහා අවශ්‍ය විධිවිධාන ඇතුළත් රජයේ නිලධාරීන්ගේ වැටුප් වැඩි කිරීමට අදාළ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය 25 මාර්තු 25 දින ඇතිව අපි රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය 10යි 20යි 25 ලෙස නිකුත් කෙරුවා. අයවැය සම්මත වුණේ මාර්තු 21 මාර්තු 25 දිනම අපි අදාළ චක්‍රලේඛයේ සම්මත කළා නිකුත් කළා. ඒ අනුව රජයේ නිලධාරීන්ට 25 අප්‍රේල් මාසයේ සිටම අදාළ වැටුප් වැඩිවීම ලබා ගැනීමට හැකියාව තිබුණා. 77 වෙනි අවුරුද්දේ වැඩමේ මොකද මේ රාජ්‍ය සේවකයන්ට වැටුප් වැඩිවීමක් සිද්ධ වෙලා තිබුණේ නැහැ දීර්ඝ කාලයකින්. අපි ඒ වෙනුවෙන් අවශ්‍ය කටයුතු කළා ඔවුන්ගේ ඉල්ලීමකුත් නැතුව. ඒ වගේම දල වශයෙන් රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම සඳහා මේ වසරේදී 25 බිලියන 110ක් වෙන් කරලා තියෙනවා. 26 වසරේදී තව බිලියන 110ක් 27 සඳහා තව බිලියන 110ක් වශයෙන් රුපියල් බිලියන 330ක් වැය වෙතයි අපේක්ෂා කරනවා. ඒ සඳහා අවශ්‍ය කරන ප්‍රතිපාදන අපි වෙන් කරලා තියෙනවා. මේ ඇයි වඩාත් කාර්යක්ෂම රාජ්‍ය සේවයක් සඳහා ඔවුන්ට ගෞරවනීය සේවයක් සැලසීම සඳහා ඔවුන්ගේ සේවය ගෞරවනීය සේවයක් හැටියට පවත්වා ගැනීමට අපි රාජ්‍ය නිලධාරීන්ගේ වැටුප් වැඩි කරලා තියෙනවා මේ බිලියන 330ක් වෙන් කරමින්. ඒ වගේම රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 10යි 25 විධිවිධාන අනුව දීමනා සංශෝධනය විය යුතුව තිබුණු සෞඛ්‍ය දුම්රිය සහ තැපැල් වැනි ආයතනවල දීමනා සියල්ල කඩිනමින් සංශෝධනය කළ අනුමත කළා. ඒ නිසා නිලධාරීන්ට අදාළ දීමනා ලබා ගැනීමට හැකියාව ලැබුණා. රජයේ නිලධාරීන් විසින් තමන්ගේ නිත්‍ය රාජකාරිවලට අමතරව සිදු කරන ලබන කාර්යයන් සඳහා ගෙවිතු දීමනා අපි වැඩි කරලා තියෙනවා. ඊට අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කරලා තියෙනවා. ඒ වගේම තමයි මේ රාජ්‍ය සේවයේ ධාරිතා සංවර්ධනය සඳහා විශේෂයෙන්ම දීප ව්‍යාප්ත සේවාවන්හි ජේෂ්ඨ නිලධාරීන්ගේ ධාරිතා සංවර්ධනය සඳහා ඉන්දියාවේ යහපාලනය සඳහා වූ ජාතික මධ්‍යස්ථානය NCGG ආයතනය හා ලංකාව අතර අවබෝධතා ගිවිසුම අනුව නිලධාරීන් 1500ක ප්‍රමාණයක් පුහුණු කිරීම සඳහා අවුරුදු 5ක් තුළ සම්පූර්ණ කිරීමට අපි කටයුතු කරලා තියෙනවා ඉන්දියාවේ සහයෝගය මත. මේ රාජ්‍ය නිලධාරීන් සමහර වෙලාවට විදේශ සංචාරයක කිසිසේත්ම ගිහිල්ලා තිබුණේ නැහැ වන්දනා ගමනකටවත්. අපි ඔවුන්ට අවශ්‍ය කරන පුහුණුව ලබා දීම සඳහා විදේශ සංචාරයක් පමණක් නෙමෙයි ඇත්තනවා මේක ඔවුන්ට තමන්ගේ රැකියාවේ ගුණාත්මක භාවය වර්ධනය කර ගැනීම සඳහා අවශ්‍ය වටපිටාව අපි සම්පූර්ණ කරලා තියෙනවා. පහුගිය මැයි මාසයේ ආරම්භ වුණා මේ වන විට නිලධාරීන් 243 දෙනෙක් අර සීමිත නිලධාරීන් නෙමෙයි පොදුවේ හැමෝටම අපි මේ අවස්ථාව දීලා තියෙනවා. හැමදාම රට යන විදේශ සංචාරවලට යන නිලධාරීන් වෙනුවට කවදාකවත් අවස්ථාවක් නොලැබුණු රාජ්‍ය සේවයේ ඉන්න නිලධාරීන්ට අපි මේ අවස්ථාව ලබා දීලා තියෙනවා. ඒ වගේම ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතන විසින් මේ අවුරුද්ද තුළ දීප ව්‍යාප්ත සේවාවන් සයවාරම්භක වුණු වැඩසටහන් රාශියක් එකවර පවත්වලා මේක අභියෝගාත්මක වැඩක්. නමුත් ඒ කාර්ය කරලා තියෙනවා අපේ ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය. ශ්‍රී ලංකා ක්‍රම සම්පාදන සේවයට 108 දෙනෙකුත්, පරිපාලන සේවයට 151 දෙනෙකුත්, ගණකාධිකාරී සේවයට 234 දෙනෙකුත්, වාස්තු විද්‍යාත්මක සේවයකට 11 දෙනෙකුත්, ශ්‍රී ලංකා විද්‍යාත්මක සේවයකට 75 දෙනෙකුත්, ශ්‍රී ලංකා ඉංජිනේරු සේවයට 195 දෙනෙකුත් වශයෙන් මේ පුහුණු වීම අවශ්‍ය කරන සේවාරම්භක පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට අපි අමාත්‍යාංශයේ හැටියට කටයුතු කරලා තියෙනවා. මේ 77 වෙනි අවුරුද්දේ මේ ටිකට අපි කරලා තියෙන වැඩ ටික. ඒ වගේම තමයි දැනට අඩුපාඩුවක් පවතින රාජ්‍ය සේවයේ මාණ්ඩලික නිලධාරීන්ගේ පුහුණු අවශ්‍යතා පිළිබඳව කටයුතු කිරීමට රාජ්‍ය සේවා පුහුණු ආයතනය ඇරඹීමට නියමිතයි. ඒ වගේම මානව සම්පත් කළමනාකරණ තොරතුරු පද්ධතිය අපි හඳුන්වා දීමට කටයුතු කරමින් තියෙනවා. ඒ අනුව ඒකාබද්ධ
සේවා
තුනක් ආවරණය වන පරිදි බඳවා ගැනීම සිට විශ්‍රාම ගැනීම සඳහා වන මානව සම්පත් ක්‍රියාවලිය ඩිජිටල් කරණය ආරම්භ කරලා තියෙනවා. ඒ වගේම තමයි විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව වෙන විට විශ්‍රාම වැටුප් වැන්දව පුරුෂ අනද්දරුව ආබාධිත විශ්‍රාම වැටුප් ඇතුළු අනෙකුත් සියලු පසු ප්‍රතිලාභ ගෙවීම සඳහා 25 අයවැය වැඩසටහනකින් රුපියල් බිලියන 496.3 ප්‍රතිපාදන ලබා දීලා තිබුණා. මේ අවුරුද්දේක ඊට වඩා වැඩි කරලා තියෙන නිසා විශ්‍රාමිකයන්ට යම් යම් ගැටලු තිබුණත් ඒ ගැටලු निराකරණය කිරීම සඳහා අපි කටයුතු කරමින් ඉන්නවා. විශේෂයෙන්ම ජනාධිපතිතුමා සඳහන් කළා වැටුප් සහ විශ්‍රාම වැටුප් කොමිෂන් සභාවක් ස්ථාපිත කරලා මේ පවතින ගැටලු අක්‍රමිකතා निराකරණය කිරීම සඳහා කටයුතු කරන බව අපි ඒකට අදාළ ක්‍රියාමාර්ග ගන්න පිළියමෙදමින් ඉන්නවා. ඒ වගේම තමයි අනියම් ආදේශක ආදී తాවකාලික පදනමින් සේවය කරපු සේවකයන් ඔබතුමන්ලා කාලේ බඳවාගෙන සේවය ස්ථීර කරලා නොසිටි සේවකයන් 9800ක් ස්ථීර කිරීමට අපි කටයුතු කරලා තියෙනවා. ඒ වගේම තමයි ගුරු විදුහල්පතිවරුන්ගේ දුෂ්කර දීමනාව වැඩි කරලා තියෙනවා. ඒ වගේම දුම්රිය ගේට් කරුවන්ගේ දීමනාව 100%කින් වැඩි කරලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි ඌන සේවා උපාධිධාරීන්ට ගැටලුවක් පවතිනවා ඔවුන්ගේ සේවය සම්බන්ධව ඒ ගැටලුවත් निराකරණය කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග අපි ගනිමින් තිබෙනවා. ඒ වගේම තමයි ගරු කථානායකතුමනි පළාත් පාලන ආයතන පිළිබඳව නියෝජ්‍ය අමාත්‍යතුමා ඉදිරියේදී සාකච්ඡා කරනවා. මේ පළාත් පාලන ආයතන පදනම් කරගෙන බිමේ ජනතාවට අවශ්‍ය කරන සේවා වඩාත් ගුණාත්මකව කඩිනමින් ලබා ගැනීම සඳහා අවශ්‍ය කරන සියලු කටයුතු අපි සූදානම් කරලා තියෙනවා. ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන අපි වෙන් කරලා තියෙනවා. විශේෂයෙන්ම කසල ප්‍රතිචක්‍රීකරණය වැනි වැඩසටහන් අපි හඳුන්වා දීමට කටයුතු කරලා තියෙනවා. ඒ වගේම තමයි පහුගිය දවස්වල මට තව විනාඩියක් දෙන්න කරු කථානායකතුමනි ප්‍රශ්නයක් මතුණා මේ කැබ් රථ සම්බන්ධව කීවා මේ පක්ෂේ කාඩරවරුන්ට කැබ් රථ දෙන්න කටයුතු කරනවා කියලා. නෑ, අපි මේ කැබ් මිලදී ගැනීමට කටයුතු කරන එකක් අපේ ප්‍රාදේශීය ලේකම්වරු ඒ වගේම පළාත් පාලන ආයතනවල ප්‍රධානීන් මේ කණ්ඩායමත් ඇතුළත්ව තමයි අපි මේ කැබ් රථ මිලදී ගන්නේ. පළාත් පාලන අමාත්‍යාංශයට විතරක් අදාළව කැබ් රථ 450කට අධික ප්‍රමාණයක් වන සමහර ප්‍රාදේශීය ලේකම්වරු යන්නේ කෑලී හැලෙන වාහනවල. ඒගොල්ලන්ට දුර බැහැර ප්‍රදේශවල රාජකාරී කරන්න හොඳ වාහනයක් නැහැ. ඒ වෙනුවෙන් තමයි අපි මේ වාහන මිලදී ගැනීම සඳහා අවශ්‍ය කටයුතු කරන්නේ. ඒ නිසා මේ පළාත් පාලනය වගේම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සේවාවන් ගුණාත්මක තත්ත්වයට පත් කිරීම සඳහා අපි අවශ්‍ය කටයුතු සිදු කරමින් තියෙනවා. ඒ වගේම තමයි ගරු කථානායකතුමනි දිස්ත්‍රික් හා ප්‍රාදේශීය පරිපාලන ශක්තිමත් කිරීමට කරන වැඩසටහන ඇතුළේ අපි කල්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිකිරීමට රුපියල් මිලියන 388ක් වෙන් කරලා තියෙනවා. ඒවගේම තමයි ආණමඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කටයුතු අවසන්
කරලා තියෙනවා.
තවත් ප්‍රාදේශීය ලේකම් කාර්යාල ගණනාවක් වැඩ කටයුතු අවසන් කිරීම සහ අලුතෙන් ආරම්භ කිරීමට අපි කටයුතු කරලා තියෙනවා. මේ නිසා අපි 77 වෙනි අවුරුද්දේ කරපු වැඩවලින් 10%ක්වත් මට මෙතන කියා ගන්න උනේ නැහැ. තව 90%ක් අපි කරපු වැඩ තියෙනවා. වෙලාව දෙනවා නම් විපක්ෂයෙන් හරි අපි ඒ තොරතුරු ඉදිරිපත් කරන්න සූදානම්. බොහොම ස්තුතියි.
පණ්ඩබල් සභානායකතුමා.
ගරු විපක්ෂ නායකතුමාත් ඉන්න නිසා යම් ඉල්ලීමක් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ගරු කතානායකතුමනි, අපට දැනුම් දීලා තිබෙනවා, ඔබතුමාටත් දැනුම් දීලා අපට සභානායකටත් දැනුම් දීලා තිබෙනවා, අපේ විපක්ෂයේ ගරු මන්ත්‍රීතුමාලා අද දිනේත් ඒ වගේම නොවැම්බර් 26, නොවැම්බර් 27, දෙසැම්බර් 1 මෙන්න මේ අමාත්‍යාංශවලට බෙදීම් ඉල්ලන බව. ඒක ප්‍රශ්නයක් නැහැ. ඔබතුමාට අයිතියක් තිබෙනවා. නමුත් විපක්ෂනායකතුමාටත් අවබෝධයක් තිබෙනවා. දැන් ඊයේත් පාර්ලිමේන්තුව ඉවරනකොට 7යි කාලෙ විතර වුණා. මොකද 7යි මොකද එතන මේ අපිට කාලෙ දික් කරගන්න තුනවනේ අඩි 15ක් විතර. නමුත් වෝට් 3ක් ආවා ගරු විපක්ෂනායකතුමා. පොදු බෙදීමකුත් ආවා. ඇතුලේ මේ හෙඩ්ස් වලටත් බෙදීම් ගියා. ඒ නිසා අපි ඉල්ලා හිටින දේ තමයි, එතකොට වෙන දේ තමයි මන්තුරුන්ටත් වඩා මේ කාර්යමණ්ඩලයට 7:00 ඉවර වෙලා ගෙවල් වල ගිහිල්ලා ආයුධ දේ එන්න වෙනවා. ඒ නිසා අපි ඉල්ලීම මේකයි, මේ බෙදීම් ඉල්ලලා තියෙන දවස්වල විතරක් කල්තැබීම් විවාද ගන්නෙ නැතුව හවස 6ට ඡන්ද විමසීමට යමු කියලා. එතකොට ඔබතුමාලට ඕන තරම් හෙඩ්ස් වලට ඡන්ද ගන්න පුළුවන්. එතනම හිතනවා 6:00, 6:45 අපි ඉවර කරන්න පුළුවන් කියලා. ඒ නිසා ඔබතුමාලා ගැන කල්පනා කරලා දැනුවත් කරන්න පුළුවන් නම් ඒක තමයි අපේ ඉල්ලි. ඔබතුමා කියන්න. ඔව් ඔව් හරි.